මිළඟට ගරු මෛන්ද්‍යාපා අභිවර්ධන මෙතුමාට ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
මුල අසනරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද අපේ අධිකරණ අමාත්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් කරා විජයදාස රාජපක්ෂ මැතිතුමා මේ පනතට සංශෝධනය. මේකෙදි අපිට කියන්න තියෙන්නේ එතුමාගේ ප්‍රකාශයේදී එතුමා ප්‍රකාශ කෙරුවා මේ කරුණු කාරණා ඉක්මන් කරන්න තමයි මේක කළේ. දෙපාරක් ඩුප්ලිසිටි නැතිවෙන්න ඉක්මනින් මේ වැඩ කරන්න තමයි එතුමා උත්සාහ කරන්න කියලා. බොහොම හොඳයි. අපි ඒකට ඔබතුමා ඒ පියවර ගත්තේ ගැන අපි සතුටු වෙනවා. එහෙම තමයි කෙරෙන්න ඕනේ. නමුත් මේක ඇත්තටම අවංකවම ඔබතුමා මේ කතාව කිව්වද කියන එකයි මට සැක. ඇයි මං එහෙම කියන්නේ? පහුගිය කාල වකවානුවේ ක්‍රියාත්මක වෙච්ච දියවල් දිහා බැලුවහම මේ ස්වාධීනයි කියලා කියන කොමිෂන් සභාවලින් ක්‍රියාත්මක වුණේ අවංකවම ස්වාධීනව කටයුතු වුණාද? ඒක ඔබතුමත් එක්තරා වෙලාවක එහෙම අවංක නෑ කියන කාරණය ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙහෙමනම් අපි එතුමා එක වෙලාවක පොලිස් කොමිසම ගැන කිව්වා මහලු මඩමක් කියලා. ඒ තරම්මවත් වැඩක් නෑ වෙනති ආයතනයක් කියලා. ඉතින් මේක නම් ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මේ ඇමතිතුමාලාගේ අදහස මේ රටේ ස්වාධීන ආයතන පිළිබඳව මේ සම්බන්ධයෙන් තවත් බලතල දෙන්නේ මොකටද? තවත් මොනවද මේ කතා කරන්නේ මේවා ගැන? මේවා කොමිෂන් සභාවත. මම මේ කියන්නේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ගැන. අපි පැමිණිලි ඒකාබද්ධ විපක්ෂයේ පැමිණිලි ටොප් 10 10ක් කළා තියෙනවා. එනට අවුරුදු දෙකකට කලින් මේ වෙනකන් කරපු පරීක්ෂණේ මොකද්ද? මේ වෙනකන් කරපු දේ මොකද්ද? ඒතර ඔබතුමා කියනවා මේක ඉක්මන් කරන්න තමයි මේ කරන්නේ. මේක ඉක්මනක්ද? මේකෙන් තමුන්නාන්සි බලාපොරොත්තු වෙනවාද? මේ රටේ සිද්ධ වෙච්ච දැවැන්තම හොරකම්, මේ රටේ ආර්ථිකය කඩාගෙන දාපු හොරකම්, මේ රට විනාශ කරපු හොරකම්, අද ජනතාව මේ බඩුමිල වැඩි වෙලා දුක් විඳින මේ හොරකම, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර හොරකම, ඒකේ කටයුතු ඉක්මන් කරන්න මේක කළාද? ඒකෙන් හෙළිදරව් වුණු කරුණු, ඒකෙන් එදා කොමිෂන් සභාවේදීම කිව්වා මේ 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 එක්තරා අමාත්‍යවරයෙකුට විරුද්ධව ආපු චෝදනාව ගිහිල්ලා මේ අල්ලස් සේව කොමිසමෙන් විභාග කරනවා, පරීක්ෂණ කරනවා, නඩු දානවා කියලා. ජනාධිපතිතුමාගේ නියෝගයක් හරි. ඉතින් කෝ අද වෙනකන් ඒක කෙරුවද? මේ නීතිය නිසාද බාධා වෙලා තිබුණ මෙච්චර කාලයක් මේ වැඩ කරන්න බාධා වෙලා තිබුණු නීතියක්ද තමුන්නාන්සේ මේ ඉවත් කරන්නේ? හොඳයි. ඔබතුමා
හැබැයි අපේ වැඩේ බාධා වෙන්නේ නැහැ
ඔබතුමා. ගරු විජයදාස රාජපක්ෂ
ඔබතුමාම කියනවානේ බොන් කොමිෂන් එක පිළිබඳව දැන් වාර්තා තියෙනවා. දැන් බොන් කොමිෂන් එක උඩ වුණත් අල්ලස් කොමිසමට නඩු පවරනවා නම් ඒ කොමිසමට ඉදිරිපත් වෙච්ච සාක්ෂි පදනම් කරගෙන නඩු දාන්න බෑ. ඒක නිසා මේ පනත සම්මුතුනාට පස්සේ ආපහු තවත් පරීක්ෂණ ගවේෂණ නොකර ඒ සාක්ෂි මත යැපෙන්න පුළුවන් ප්‍රමාණවත් නම් ඒ මත නඩු දාන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි මේක ගෙනල්ලා තියෙන්නේ.
හරි, ඔබතුමා විද්වත් නීතිඥයෙක් හැටියට කියාපු කාරණේ මම බාර ගන්නවා. නම් මං අහන්නේ මේ වෙනකන් එහෙම කෙරුවද? ඒක නෑ. දැන් මේ වෙනකන් යාපු ටිකට කෙරුවද ඔබතුමා? මේම කරනවා. ඉතින් මොකද කරන්නේ? සී කැඳවීම් කරලා තියෙනවා. ඒ දැන් මේ මං කියන්නේ මේක මේ තරම් හදිස්සියට මේ කරන්නේ මේ බාධා ඉවත් කළා මෙතනින් එහාට මේක තමයි තිබුණු ලොකුම බාධාව අපිට. ඒ හින්දා අපි මේක ඉවත් කළා කියලා කියනවනම් අපි ඒක සතුටින් ඔබතුමාගේ වචනේ පිළිගන්නවා. නමුත් මේකත් එක බාධාවක්. නමුත් අනිත් ඒ බාධාව නැතුව කරන්න පුළුවන් දේවල් ගැන හුඟ ඔබතුමා මෙහෙම කියනවා. ඉතින් මොකද මේකේ තේරුම? ඒ ඔබතුමාට කරන්න දෙයක් නැහැ. ඒක ඇත්ත. මේ යන්නේ වෙන ගමනක් කියන එක තමයි අපි කියන්නේ. මේ යන්නේ වෙන ගමනක්. මේ යන්නේ දේශපාලන පලි ගැනීම සඳහා, තව තවත් පහසු කර ගැනීම සඳහා තමන්ට තියෙන බාධා ඉවත් කරගන්න. ඒක කියන්න ඔබතුමා සභාවට ඇවිල්. රටටම කියන්න. අලුත් උසාවියක් දැම්ම උසාවියක් දාලා කෙරු වේ කරගෙන යනවා. දැන් ඒකට උමනා කරන තව අඩුපාඩු තියෙනවා තමයි හදන්න හදන්න. මේකේ ඉලක්කය මෙතන නෙමෙයි. මේකේ ඉලක්කය මෙතන නෙමෙයි. මේ ඉලක්කය වෙන කොහෙද තියෙන්නේ? මේ රටේ මෙච්චර කාලයක් මේ පහුගිය කාල වකවානුව තුළ මේ ආණ්ඩුව කරගෙන ආපු දේශද්‍රෝහී දුෂ්ට පලිගැනීමේ වැඩපිළිවෙලේ තව එක අංගයක් තමයි මේ කරන්නේ. මේ පොඩි බාධාවක් ඉවත් කර ගැනීම. හැබැයි ඒක මෙච්චර කාලයක් මේ රටේ මහා විනාශයක් සිද්ධ කරපු දේවල් වල ගැන කතා නැහැ. දැන් මේ එල්ල කරපු චෝදනා අතරේ තියෙනවා. දැන් හොඳයි එච්චර වැඩිව නැ මේ ඊයේ පෙරේද අමාත්‍යවරයෙකුගේ ගිණුමට කෝටි 1,500,000ක් ඇවිත්. ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පිළිගත්තා. නැහැ කිව්වේ නැහැ. ගිණුම තහනම් කරා මේ අර්ජුන මහ බැංකුව අධිපතිවරයා පිළිගත්තා. ඒ ගිණුම ෆ්‍රීස් කරලා තියෙනවායි කියලා කිව්වා. මම දන්නේ ඒක කරලාද බොරුවට කිව්වද එහෙම කියලා. කොහොම හරි අපි දැක්ක රූපවාහිනී සාකච්ඡාවේදී කිව්වා ඒක ෆ්‍රීස් කරලා තියෙනවා.
කාගේද?
ඉතින් ෆ්‍රීස් කරන්න බැහැනේ. දන්නේ නැතුව කාගේද කියලා. ඈ දන්නේ නැතුව ෆ්‍රීස් කරන්න බැහැනේ. ඕක මේ කළුවරේ අතගාලා මේ ෆ්‍රීස් කරේ නෑනේ. ඈ එතකොට ඒකටද මේ යන්නේ? ඒක ගැන හොයන්න තියෙන බාධාවක්ද මේ ඉවත් කරන්නේ? ඒක ඒ ඔබතුමා කියන්නේ ඒක ඈ ඒ වගේ වැදගත් දෙයක් ඒ වගේ දැවැන්ත දෙයක් හොයාගන්න මේ තියෙන පොඩි බාධාවක් තමයි මේ ඉවත් කරන්නේ. ඒකද මේ කරන්න හදන්නේ? ගරු සභාපතිතුමනි මේකයි මේ කතන්දරේ. මේකේ තියෙන්නේ මීට වඩා එහාට ගිය දුෂ්ට අරමුණක්. බලාපොරොත්තුව මේක නෙමෙයි. මේ කරුණු කාරණා යථා පරිදි යහපත් රටේ යහපත වෙනුවෙන් මෙච්චර කතුමා කිව්වා මේ ඈ මේ එහෙම කරන්න නෙමෙයි එතුමා කිව්වා. එක මේ මේ මේලාක මේ වල්ලස් දූෂණ කොමිසමේ මේට නඩු දාන්න පුළුවන් කියලා මේ මුදල් අවභාවිතය කළයි කියලා එකම නඩුවයි දාලා තියෙන්නේ කියලා. ඒතුරු ඒ කාලේ මේ කාලේ මොකද වෙන්නේ? මේ කාලෙත් ඒකම නේ වෙන්නේ. හැබැයි ඌමනායවට යන රජයෙන් තීන්දුව කරණේවට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවාසයෙන් ගන්න තීන්දුවලට ඒක අර්ලියගහ මන්දිරෙන් ගන්න තීන්දුවලට ක්‍රියාත්මක වෙයි. මේක තමයි මේ රට හඳුනලා දෙන අලුත්ම සංස්කෘතිය. එතන තමයි මේ කාර්යාලය තියෙන්නේ. ඒ කාමරේ තමයි මේක තීන්දුව කරන්නේ. මල්සික මාතේ නෙමෙයි. ඒ මිනිස්සු අසරණයි. ඒ අතින් බැලුවාම ඒගොල්ලන් කියනේ දේවල් තමයි මේ කරන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එහෙම නැත්තම් තනතුර නැහැ. එහෙම නැත්තම් ප්‍රොමෝෂන් එක නැහැ. එහෙම නැත්තම් ඊළඟ ලාභේ ලෝභේ නැති වෙනවා. ස්ටේෂන් එක නැහැ. මේ දැන් මේ ජොන්සන් ෆනෑන්ඩු මැතිතුමාගේ නඩු විභාග වෙනවා කුරුණෑගල. මොනවද ඊදා උසාවියේදී මතු වුනේ? උසාවියේදී මතු වුණා එක්තරා නිලධාරිනියක් ඇවිල්ලා සාක්ෂි දෙනෝ මං ලව්ව බලහත්කාරයෙන් බිල්පත් වෙනස් කෙරෙව්වා කියලා උසාවියට කියන්නේ. ඔබතුමා නීතිඥයෙක්. ඔබතුමා අස්සන හොරට ගැහුවා. එහෙම කියලා ඒ තුමිය ඇවිල්ලා උසාවිය කියනවා මට මම මෙහෙම කළා මම මගෙන් බලහත්කාරයෙන් මෙහෙම කරවගත්තයි කියලා. ඒව කරවන්නද මේ හදන්නේ? ඒව කරවන්නද නැවත අනාගතයේත් මේවම කරන්නද
හදන්නේ?
දැන් අර හඬපටයක් ගිහිල්ලා තියෙනවා. මොකද්ද ඒකෙන් කරනු පරීක්ෂණේ? ඒකද මේ යොමුනා
කරන්නේ?
FCID කියන හඬපටේ. ඒව නැවත වාරයක් මේවා නිවැරදිව දැන් ඒවා පොඩි අඩුපාඩුවක් තිබුණා නම් දැන් මේකෙන් නිවැරදි කරගන්න. ඒකනේ මේ කරන්න හදන්නේ. පැනමා ඩිපොසිට් ගැනීම හොයනවාද? ඒවත් නැහැ නේ මම හිතන්නේ කවුරුවක්වත්.
මේ පැත්තේ ඇමතිතුමාගේ යාළුවන්ගේ ගිණුම එහෙම තිබ්බා.
පැනමාවල ගිණුම් තියෙනවා කියලා කිව්වා අපේ කොමිෂන් කවුරවත් ඒ ගැන හොයන්න බලන්න ගියේ නැහැ. අඩුවානේ පැනමාවට ගිහිල්ලා එන්න තිබුණානේ මේක බලන්න මොකද්ද කියලා. ආණ්ඩු වියද මේ? ඒ එහෙමවත් හදලා ඉන්න. එහෙමනේ හුඟක් වෙලාවට මේව කෙරුණේ. ඒ දැන් සමහර අර FCID එක පහුගිය කාලේ ගියේ ඕස්ට්‍රේලියාවට. සිංගප්පූරුවට ගියේ හොයන්න. ඒගේ ඒ ගෙව්වෙත් අපේ සල්ලිනේ. ඒගේවත් මේ රටේ ජනතාවගේ සල්ලි නේගුවන් ගමන්වලට ගෙව්. එහම ගෙවල ආවන අරගිහිල්ලා. සොයාගෙනාවද මොනවාහරි. මොන හරිකරා දේවගේ අඩුවන මේ පැනමා කියන්නේ නිතර ඇවැෙන රටක් නෙමේ පුඩ්ඩා ඇතතින් රට නිකං හරි ගිහිල්ලාවන අඩු වසෙන් ඒකත් එකක්. ඒකත් එකක්. FCID එක ගැන මේ තොරතුරු තමුන්නාන්සේලා හැමෝම දන්නෝ මොකක්ද එතන වෙන්නකි. එතන කළේ මොකක්ද කියලා තමුන්නාන්සේලා දන්න. ඒ කරපු කාරණ නීත්‍යානුකූල කර ගැනීම මේ උත්සාහයක් නේද ඔබතුමා මේ දරන්නේ කියලායි මං අහන්න. ඒක නේද මේ කරන්න හද. ඉවසී පොඩි අඩුපාඩුවක් නීත්‍යානුකූල ඕන තැනක් තිබුණන මේකෙන් පුළුවන් ඒක හදාගන්න. ඒකයි මේ කරන්න යන්න. ඒකයි ගරු ඇමතුමනි මේ තත්ත්වය ඉතා අවාසනාවන්තයි කියලා කියන්න.
ගරු විජේදාස රාජපක්ෂ පැවත්තුමා
තුමනි ඒක නම් මේ පනතින් අපි අරමුණු කරන්නේ ඒ කාර්ය ඔබතුමාලා 2008 වසරේ ඉෂ්ට කරලා දීලා තියෙන්නේ. 2008 වසරේ ගරු මහින්දරාජ මහින්ද මේ යපා ගරු මැතිතුමනි ඒකනම් අඩුපාඩු ඒ අඩුපාඩුව ඔබතුමාලා නිවැරදි කරලා දීලා තිනවා 2008. ඔව්. 2008 දී මේ පනතට සංශෝධනයක් ගෙනල්ලා මේ සාක්ෂි පිළිගත හැකි සාක්ෂි විදියට බාර අරගෙන නඩු පවරන්නට නීතිපතිවරයාට බලය දී මේ සංශෝධනය ඔබතුමාලා සම්මත කරා මේක.
ඔව්
ඒක 2008
කියන්නේ ඔබතුමා කියන අපි ඉල්ලන් කෑවා
කියලා. ඒක මන් දන්නේ නැහැ. ඉල්ලගෙන කාලද දීලා කාලද කියලා දන්නේ නැහැ. ඉතින් ඔබතුමා අපිට චෝදනාවක් ඉදියට අපි ඒකම නම් කරන්න කියලා
කියනවා.
අපි නෙමෙයි ඒක කරලා තියෙන ඔබතුමාලා.
ගරු ඇමතුමනි මේ රටේ දේශ මැතිවරණයක් ඉවරුණාම සාමාන්‍යයෙන් ගේකට ගහනවා, ගල් ගහනවා, ගොම දානවා, තනකොළ ගිහින් දානවා, ඔබ කිතුල් කොටයක් ගිහින් ඇදලා දානවා. ඕවනේ කෙරුණේ ඉස්සර. ඈ ඔව කෙරණේ එහෙම නැත්තම් මන් මට මතකයි 1977 ආණ්ඩු පෙළලිච්ච වෙලාවේ මේ විරුද්ධ පක්ෂයේ උදේ කොළපාට වතුර නෑව්වා ඒ කවුස් එක. ඈ ඈ යාව ඒව කරන ඕවනේ පලිගැනීම් කියලා කළේ. ඈ ඒවනේ ඔක්කොම කළේ. ඈ උනේ මොකුත් උනේ නැද්ද කියන එක ඉන්න. හැබැයි 2015 පස්සේ ඒක උනේ අද 4ක් තිස්සේ නොමරා මරනවා. නොමරා මරණවා. ඒකනේ මේ කරන්නේ. දේශපාලන පලිගැනීමතුල නොමරා මරණවා මේ පහුගිය අවුරුදු කීපය ඇතුළත. උසාවි අදගෙන යනවා නීති හදනවා. ගරු ඇමතුමනි මේක තමයි මේ රටේ සුද්ධ රටාණ්ඩුව ගත්ත වෙලාවේ කරේ ජෝන් ඩොයිල්. එදා ඒ ඉතිහාසය අරන් බලන්න ඔබතුමා. ඔබතුමා හොඳට ඉතිහාසය දන්නවා. කොහොමද ඉංග්‍රීසි ආණ්ඩුව මේ රටේ ජනතාවගේ නිදහස් ගමන පාලනය කරේ කියලා බලන්න. උසාවි හැදුවා, නීති හැදුවා, බොරු චෝදනා දැම්මා, දාලා ඒ මිනිස්සු හිරේට දැම්ම. හෙන්රි පේදරිස් මැතුමා ගෙනිහිල්ලා මරලා දැම්මේ. ඒ එතුමා කරපු වරදකට නෙමෙයි. නීතිය හැදුවා, නීතිය හදලා එතුමාව මරලා දැම්මා. ඒක තමයි ඔබතුමා ඒ චිත්‍රපටිය හදාපු ගැන මං හරි සතුටු වෙනවා. ඒ ගැන ඔබතුමා ඒ ගැන උනන්දු වෙච්ච එක. ඒ මිනිස්සයා මරලා දැම්මා. රටේ යම් කිසි වැඩ පිළිලක් කරගෙන ආපු රට වෙනුවෙන් කතා කරපු ඒ උදවිය මරලා දැම්ම. අද වෙන්නේ ඒක කරු සභාපතිතුමනි. ඔබතුමා ලැජ්ජ වෙන්න ඕනේ මේ ආණ්ඩු ඉන්නේ ගැන. එපතුමා ඉස්සර ලැජ්ජ වුණා දැන් නැහැ මං හිතන්නේ. තාවකාලිකව ඒක පොඩ්ඩක් ඉවත් කරගෙ. ඉතින් අපි ඒ ගැන සතුටු වෙනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ. මේ කුණුගොඩට ඔබතුමා උදව් කරන්න. මේ ජරාගොඩ ඇදගෙන යන්න ඉඩ දෙන්න. ඉතිහාසය ඔබතුමාලා ඉතිහාසයට එකතු වෙනවා. එකතු වෙන්නේ තව අවුරුදු 100 ගණනක් යනතුරු ඉතාම දරුණු පලිගත් ආණ්ඩුවක් ඉතාම සූක්ෂම විදියට නීතිය මෙහෙවලා පලිගත්තු ආණ්ඩුවක් හැටියටයි මේ ආණ්ඩුව ඉතිහාසයට එකතු වෙන්නේ. ඒකට ඔබතුමා දායක වෙන්න ඉබ ඔබතුමා ශ්‍රේෂ්ඨ ගණයේ නීතිඥයෙක්. අපි ගරු කරන පුද්ගලයෙක්. අපි අපි අපේ ගමේ අපි අපි අපේ අපි ගරු කරන අපිට ආඩම්බරයක් වෙච්ච පුද්ගලයෙක්. ඔබතුමා මේවට දායක වෙන්න එපා. ඔබතුමා මේවට විරුද්ධව නැගී සිටින්. යුතුකම වෙනුවෙන් නැගී සිටින්. ඒක ඔබතුමාගේ ලේවල තියෙන දෙයක්. ඒක ඔබතුමාගේ ලේවල තියෙනවා යුතුකම වෙනුවෙන් කෙලින් හිටපු ගතිය. ඒක ඉතිහාසෙ ඉඳලා තියෙනවා අපි දන්නවා ඒක. හැමදාම තිබුණා. ඒක මේ වෙලාවෙත් පාවිච්චි කරා ඔබතුමා වැදගත් තනතුරකින් ඔබතුමා වහන්ඩුවත් එක්කින් ඔබතුමා මේ යුතුකම වෙනුවෙන් රට වෙනුවෙන් පෙනී
සිටි. අර මන්ත්‍රීතුමා කාලේ අවසානයි.
ඔබතුමාගේ උරුමයක් ඒක අධිකරණයේ වෙනුවෙන් ඒක ඔබතුමාගේ උරුමයක් හැටියට අපි දකින්. ඔබතුමා මේ කරුමයට අත ගහන්න එපා. මේ නොවැදගත් ඉතාමත් පහත් දේශපාලන පලිගැනීම් වැඩපිළිවෙලට දායක වෙන්න එපා කියමින් සභාපතිතුමනි මගේ වචන ස්වල්පය අවසන්.
ඉතින් මහින්දයාපා අභේවර්ධන ගරු මන්ත්‍රීතුමනි, මීළඟට ගරු අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක පමණ කාලයක්.
මුලාසුනාර මන්ත්‍රීතුමනි, ඉස්සර වෙලා මම මේ කතිකයින් කීප දෙනෙක් කතා කරනවා අහගෙන හිටියා. මෙම පනත ඉදිරිපත් කෙරුවේ ඇත්ත වශයෙන්ම 1994 පත් වුණු අපේ ආණ්ඩුවකින් බව මං ඉස්සල්ලා මතක් කරන්න කැමති. ඊට කලින් තිබුණු අල්ලස් පනත ඉවත් වෙලා නව පනතක් හැටියට අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව ඉදිරිපත් වුණේ 1994 පත් වුණු අපේම රජයකින් නිසා මේ පනත ගැන අපිට අදහස් ගොඩක් කියන්න ඉඩ තියෙනවා, ගොඩක් කියන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා අද ලංකාවේ ලොකු මතයක් ඇති කරලා තියෙනවා මේ රටේ මන්ත්‍රීවරු බොහොම දූෂකයෝ අල්ලස්කරුවෝ කියලා. මට මතකයි 94 එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ පරාජයටත් මේ අල්ලස්සා දූෂණය විශාල වශයෙන් බලපෑවා. මට මතකයි ඒ කාලේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ යටතේ තිබුණු මහජනයාට බෙදා දෙන්න නිසි කළමනාකාරීත්වයක් යටතේ තේපොල් ඉඩම් වගා කරන්න දීපු ඉඩම් එක්සත් ජාතික පක්ෂයේ කටයුතු මන්ත්‍රීවරු ඇමතිවරු අක්කරේ රුපියල ගානේ මුදලක් සමහර අය ඒවා තමන්ගේ නමට පවරගත්තා. ඒකත් දූෂණයක්, ඒකත් අල්ලසක්. හැබැයි 1994 ආපු පනතෙන් අපූරු වැඩක් වුණා. ඒ තමයි එදා ඒ ආණ්ඩුවේ තිබුණු දූෂණ වැහිලා, මොකද තඩු දාන්න බෑ, පනත පරිච්ඡින්න වුණා. තිබුණ එක ලොත් කොමිෂන් සභාවක් ගෙනාවා. ඒ ගෙනාපු නිසා ඒ අය මොනවත් නොකරපු අය හැටියට හිටියා. මම කියන්නේ පුද්ගලින්ගෙන් වරදකට දඬුවම් කිරීම සඳහා අපි එළවගෙන යා යුතුයි කියලා. නමුත් ඒක වුණා. අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ විශේෂයක් වුණා. ඒ තමයි මෙතෙක් කල් අල්ලස කියන වචනෙට දූෂණය කියලා වචනයක් එකතු වුණා, කරප්ෂන් කියන එක. මේ වචනේ හරිම බියකරු වචනයක්. මේ යටතේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් පළවෙනි ශ්‍රේණියට ළමෙක් දාන්න කියලා විදුහල්පති දෙන ලිපියක් පවා දූෂණයක් හැට ගැනෙන්න පුළුවන්. එහෙම නඩුවක් පසුගිය කාලේ මහාමතිවරු එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට පවරලා තිබුණා. මන් දන්නේ නැහැ ඒක ඉස්සරහට ගියාද කියලා. ඉතින් මගේ හැමදාම තර්කයක් තියෙනවා මේ දූෂණය කියන වචනයට අර්ථ නිරූපණයක් අවශ්‍යයි කියලා. මොකද්ද දූෂණය කියන්නේ? නැත්තම් මේ රටේ පාර්ලිමේන්තුවක පත්වෙන මන්ත්‍රීවරයෙකුට ඇමතිවරයෙකුට කිසි වැඩක් කරන්න නම් වෙන්නේ නැහැ. සත්භාවයෙන් වැඩ කෙරුවා කියලා තමන් කියන්න ඕනේ. කොහොමද ඒක ඔප්පු කරන්නේ? රජයක වැඩ කරනකොට තියෙන වැඩ සම්භාරය අනුව මට පේන හැටියට නිලධාරියෙක් කරන වරදක් පවා කැබිනට් මණ්ඩලයට ගෙනිච්චොත් කැබිනට් පත්‍රිකාවක් කරා ඒත් ඇමතිවරයාවක් කියන්න වෙන තරමට මේක පුළුල් වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි අපේ රටේ මතයක් තියෙනවාද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු හොරු කියලා අදහසක් තියෙනවා. ඕනෑම කුටුම්භයක් ඕනෑම බිත්තර ගොඩක් ඇතුලේ එක කුණු බිත්තරයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අනිත් බිත්තර නරකයි. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න බොහෝ අය මම දෙපැත්තෙම තුන් පැත්තෙම ඉන්න අඳුරනෝ ඒ බොහෝ අය ඉතාම වැදගත් අය. ඒ අය තමන්ගේ රාජකාරිය අකුරට ඉටු කරන්න බොහෝ මාන්සි ගන්න අය. ඒ නිසා මම හිතන්නේ පුළුල් ලෙස සාකච්ඡා කිරීම වැරදි කියන එක මම අදහස් කරනවා. දැන් මේ වගේ එකක් ගේනකොටත් මම දන්නවා පසුගිය කාලේ කොමිෂන් සභාපත් කෙරුවා. මේ කොමිෂන් සභාපත් කෙරුවා මම ඒ කොමිෂන් සභාවට අගෞරවයක් කරන්න කැමති නෑ. නමුත් ඉතාමත්ම කීර්තිමත් නිලධාරීන් මේ කොමිෂන් සභාවට ගෙනාවා. ගෙනල්ලා එයාගෙන් ප්‍රශ්න කෙරුවා. මම දන්නවා කීප දෙනෙක් ගැන. ඔවුන් මං හිතන්නේ මේ රාජ්‍ය සේවයේ හිටපු ඉතාමත්ම විශිෂ්ට ගණ නිලධාරී. මං දන්නවා එක නිලධාරියෙක් අඩු ගණනේ කවදාවත් තමුන්ගේ රාජකාරිය වැරදි විදියට පාවිච්චි කරුවේ නැහැ, අල්ලසක් ගත්තේ නැහැ. ඒ වගේම ඌ හැමදාම ඌ කොතරම් ජාති මාමකයෙක්ද කියලා කිව්වොත් ඌ කවදාවත් මුලාසනවට මර්ථීතුමනි රටේ හදන්න නැති බඩුවක් තමයි ගෙදරට ගෙනිච්චේ. එයාටත් චෝදනාවක් එල්ලුණා. එයාත් ගිහිල්ලා බංකුවක් උඩ වාඩිලා කට උත්තරයක් දුන්නා. ඔව් කොයිතරම් කලකිරීමටපත් වුණාද කිව්වොත් මම මේක උදාහරණයක් කියන්නේ. නම කියන්නේ නැහැ මම මෙතන. කීර්තිමත් විද්‍යාඥයෙක් ලංකාවේ හිටපු. ඔව් මේකෙන් කලකිරිලා ඔව් තමන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා මිය ගියා. මේවා අපි කල්පනා කරන්න ඕන. කොමිෂන් තමයි පත් කළා මුළු ආණ්ඩුවක හිටපු සේරම හොරු කියලා. ඒකේ වැඩ කරන මිනිස්සුයි සියල්ලම එකට ගෙනල්ලා දාලා ඔය FCID අරේ මේ ගෙනින් කී දෙනෙක් හිත තරක් වෙලා තියෙනවද දැන්? වැඩගත් මිනිස්සු. අවගේ අරමුණ මොකක්ද? අරමුණ වෙලා තිබුණේ ඒ ආණ්ඩුව හිටපු සේරම අය වැරදි කියලා එයාට නඩු පවරන එක නම් මම ඇමතුමාට කියන්න කැමති කරුණා කළා මේ මතය ඉවත් කරගන්න. වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරද්දට දඬුවම් දෙන්න. හැබැයි පොදු බාස්කට් එකකට දාලා සියල්ලම එක තැනට ගෙනihin එකම තැනකට ගෙනියන්න එපා. අද උසාවියේදී ඔප්පු වුණා. සාක්ෂි පිටේ ඔප්පු වුණා. තාම ඒක සාක්ෂි පත්‍රෙන් දැක්කේ මං නම් FCID එකේ නිලධාරි දෙන්නෙක් කොළ කඩලා තොරතුරු ඇතුල් කරලා තියෙනවා කියලා. එහෙමද පරීක්ෂණ කරන්න ඕනේ? පරීක්ෂණ කරනවා කියන්නේ අදහස් කරන්නේ සත්‍ය වටා ගැනීම. මං උදාහරණයක් ගේන්නම්. උදාහරණයක් ගේන්නම්. ඕස්ට්‍රේලියාවේදී අපේ සිංහල මුස්ලිම් ළමේ සාංකිකෙක් ඒ රටේ ත්‍රස්තවාදී කඩවලට අටවෙනකට ගත්තා. මොකද එයාට තිබුණ වරද? එයාගේම වැඩ කරන එක්කෙනා කිව්වා මෙයාගේ නෝට් පොතේ ලියලා තියෙනවා කියලා මේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් මරණයට පත් කළ යුතු පුද්ගලයෝ ආණ්ඩුවේ අයයි ස්ථාන කීපෙකුයි. අත්තරංගුට ගත්තා. කිසි කෙනෙකුට බලන්න යන්න දුන්නේ නැහැ. නීතිඥෙකුට මොනවද හම්බෙන්න දුන්නේ? මේ අපේ ඇමතිවරයෙක්ගේ පුත්‍රයෙක් තමුන්නාන්සලගේ. ඥාති පුතෙක්. හැබැයි ඒ මොකද ඒකෙදි උනේ? අවසානයේ හොයාගත්තා ඒ නෝට් පොතේ තියෙන එයාගේ අත්අකුරු නෙමෙයි කියලා. දෙවෙනි එක ඒ නෝට් පොතේ අසතුව තිබුණේ නැහැ කියලාත් ඔප්පු වුණා. ඒ රටේ රාජ නීතිඥයා ඒ උසාවියේ ඒ රටේ ඉන්න ඔහු ඇවිල්ලා අධිකරණයට කිව්වා මට අප දෙන්න. තව අපි පරීක්ෂණ කරනවා. අප දීලා ඕස්ට්‍රේලියාවේ හිටපු ආවේ. හැබැයි අපි අප දෙනවා. මොකද මේ අත්අකුරු එයාගේ නෙවෙයි. මේ නෝට් පොතේ මහ ඒ වෙලාවේ එයාගේ බාරේ තිබුණේ නැහැ කියලා. එහෙම පරීක්ෂණ පවත්වන නිලධාරීන් පෙළක් ලංකාවේ ඉන්නවද? මම තමුන්නාන්සේට ප්‍රශ්නේ ඒකයි. මොකද මේක කවදා හරි දවසක තමුන්නාන්සේටත් එහෙම වෙනවා. එදාටත් කියන්න ලෑස්ති වෙනවද අපිටත් විරුද්ධව පැමිණිලි කරේ වැරදි විදියට කියලා. කරුණාකරලා ඉස්සර වෙලා යමක් කරනවා නම් ඒක අයුතු ලෙස භාවිතා කිරීම නවත්තන්න. අපිට තියෙන තොරතුරු ගොඩවල් ඒවා අධිකරණයට යන්න තියෙන අන්දම අපි කතා කරන්නේ. මෙතන මම දැක්ක කතා කරන එක මන්ත්‍රීතුමෙක් මේවා හදපුවාම ලංකාවේ අපරාධ සේරම නැතු වෙනවා කියලා ලෝකේ දියුණුම රටවල් වලටත් මේක කරගන්න බැරුව ගන්න. අපිට පාලනය කරන්න පුළුවන්. පාලනය කිරීම සඳහා නීති අවශ්‍ය බව මම පිළිගන්නවා. හැබැයි පරීක්ෂණ පවත්වන අය සත්භාවයෙන් පරීක්ෂණ පවත්වන අයද තමන් අතින් වැරද්දක් වුණා නම් මුරා කියලා අධිකරණයක ඉදිරියේ ඍජුව කතා කරන්න පුළුවන් අය ඉන්නවද? මොකද මේ හැම එකටම දේශපාලනය ඇතුල් කරලා තියෙනවා. තමුන්නාන්සේලා FCID එක හදනකොට ඒකට ගත්තේ තමුන්නාන්සේලාගේ තාම් භක්තිමත් පාක්ෂිකව තමයි ඇතුළට ගත්තේ බලලා. ඒක අද කවුරුත් දන්නවා. මම මේ ආයතන ගැන දොස් කියනවා නෙවෙයි. සිදුණු සිදුවීම් විතරයි මම කතා කරන්නේ. ඒ නිසා අපි එකක් මතක තියාගන්න ඕනේ. අපි යම් නීතියක් ගේනවා නම් ඒ නීතිය ඉදිරියට අපි ගෙන යන මිනිසුන්ටත් ආත්ම ගෞරවයක් අදහසක් ඔවුන් කරන කාර්ය පිළිබඳ තමන්ගේ නිරයදිභාවය ප්‍රකාශ කිරීමේ අදහසක් ඉතුරු කරන්න. පරි ඕන තරම් අපිට ගේන්න පුළුවන් මේ නීති. ඔන්න නීතියක් ගේන්න පුළුවන් එක පැත්තකින් තව ඉස්සරහට පුද්ගලයෙක් වැරද්දක් කළා තියෙනවා නම් කලේ නැහැ කියලා තමුන් ඔප්පු කරන්න ඕනේ කියලා. හරි ලේසි. එතකොට කිසි කරදරයක් නැහැ නේ. උසාවියේ ඉදිරිපත් කරනවා ඒ පුද්ගලයාට ඔප්පු කරන්නේ ඔප්පු කිරීමේ බාරය දෙනවා. ඒ කියන්නේ අපේ ඔප්පු කිරීමේ බාරය අනිත් පැත්ත හරවනවා. එතකොට හරි. එහෙම නීති ගේන්න පුළුවන්. මම කියන්නේ මේ හැම එකම කරනකොට කරුණා කළා. මේවා හොඳ දේවල් බව ඇත්ත. අපිට මේ එළියට පේනවා මේවා ඉතා හොඳ දේවල් කොමිෂන් සභාවක් වාර්තා වෙන කරුණක් සම්බන්ධයෙන්. ඔහුට වෙනදාට කොමිෂන් සභාවේ පොත වහපුවා මුකුත් කරන්න බෑ. නීතිපතිලු විතරයි නඩු දාන්න පුළුවන්. එයා නඩු දාන්නේ නැහැ කියලා හිතමුකෝ. ඒ නිසා ඒක බාර දෙනවා කොමිෂන් සභාවට. කොමිෂන් සභාව සෑහීමකටපත් වෙනවා නඩු දාන්න. ඉතා හොඳයි. කොමිෂන් සභාව ස්වාධීනයි. නිලධාරී ගැන අපිට අවංක විශ්වාසයක් තියෙනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගැන මට නම් ඉතාමත්ම හොඳ විශ්වාසයක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් මේ කාරණාවවලදී ඒ කොමිෂන් සභාවට උදවිය මොන දේ කිව්වත් සමහර වෙලාවට ඒක වැරදි විදියට තමයි අර්ථ නිරූපණය වෙන්නේ. මේ රාජ්‍ය සේවය නිකං කරන්න බෑ. මේ රාජ්‍ය සේවය කරනකොට කරු සභ මුලාසනාරුන්ට මන්ත්‍රීතුමනි මේකට ක්‍රමවේදයක් තියෙන එක ඇත්ත. හැබැයි මේ රටේ අවශ්‍යතාවයන් අනුව සමහර වෙලාවට ක්‍රමවේදයන් අභිභව වැඩ කරන්න වෙනවා. දැන් මම උදාහරණයක් කියන්න. රටේ ගම් වතුරක් ඇති වෙනවා. අපි ආහාර දෙනවා. මම මේ ඇමතිකම දරනකොට මට කිව්වා ආහාර දෙන අයගේ ලැයිස්තුවක් ඒගොල්ලන්ගේ මොකද්ද ID නම්බර් සමග එවන්න කියලා. මං කිව්වා රටේ ගම් වතුරක් ඇති වුනහම ගම් වතුරට හැදිච්ච නැති මිනිහත් ආහාර හොයාගෙන එනවා. ඒක මං කොහොමද හොයන්නේ? නිලධාරි කොහොමද හොයන්නේ? කඳවුරකට ගිහිල්ලා මේ මිනිහට ආ ගම් වතුර අර මිනිහට නැහැ කියලා. එතකොට ඒක කිව්වොත් එතන ගුටි කෙලියක් යනවා. ඉතින් ඔය හැම ගම් වතුරක් ගලපුවාම කරු ඔබතුමා ඉන්නේ ගාල්ල තිස්ස කියලා මට වඩා හොඳින් දන්නවා. ආණ්ඩුව ගම් වතුර ගලපු මිනිසුන් කන්න දීලා දිනා නැති මිනිසුන්ක් කන්න දෙනවා. මොන කරන්න බෑ නෑ. එතකොට මේක කොයි විදියකින් හරි ඔප්පු වුණොත් ඒ නිලධාරියා ගෙදරනේ. ඒ සිද්ධියේ අවස්ථාව ගැන කවුද කතා කරන්නේ? එතකොට කියයි ගම් වතුරක් ගැලුවේ නෑ. මොකටද කන්න දුන්නේ කියලා හයි. එහෙමනේ පොලිසිය අහන්නේ. කොහෙද යකෝ ගම් වතුර ගැලුවේ? හරිද? ඒ නිසා මේක ගැන කතා කරනකොට මේක හොඳයි. හැබැයි මේ හොඳ දේ පාවිච්චි කරනකොට ප්‍රවේශමෙන් කරන්න කියලා ඉස්තර වෙලා මේ පරීක්ෂා කරන නිලධාරීන් හොඳ පුහුණුවක් සහිත ගෞරවාන්විත නිලධාරීන් බවට පත් කරා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩියක් කාලයක්
තියෙනවා. විනාඩි?
විනාඩියක්.
ඒ නිසා කරන්නේ. දැන් මේ ගේන එක කරන්නේ සාක්ෂිකාරයට සියලුම මුක්තිය දෙනවා. ඒ කියන්නේ පරීක්ෂණ පවත්වලා සාක්ෂිකාරයේ කිව්වොත් මෙයා මහවල් එක ගත්තා කියලා ඒ තැනත්තට කිසිම නඩුවක් පවරන්න බෑ. හරි. ඒකත් හරි කියමුකෝ. එතකොට එතෙන්ට ගිහිල්ලා සාක්ෂිකාරයා කියන්නේ ලියා ගන්නවද? පරීක්ෂණ පවත්වනකොට සාක්ෂිකාරයා කාමරයකට දාලා බංකුවක වාඩි කරලා බලපෑම් කළා කියන එක ලියපයි යකෝ කියලා ලියාගන්නේ. දැන් ඔප්පු වෙන්නේ එහෙමනේ. ඉස්සර වෙලා එතන හදන්න. එතන හදන්නකොට වරදකාරයා එළියට එනවා. මේක හදන්නේ නිවැරදිකාරයා වරදකාරයා කරන්නම්. ඒක තමුන්නාන්සලා කට ඇරලා කියන්නේ. අපිට ඕන කරන්නේ ඕන කෙනෙකුට පැමිණිලක් තියෙනවා නඩුවක් දාලා හිරේ දාන එකයි කියලා කියන්නේ. එතකොට ඉවරයි. එතකොට අපිට මේ ජාම බේරගත්තයි. එතකොට තියෙන වෙන ගේමක්නේ. ඕක කෙරුවා 1977 ආණ්ඩුවත්. 1977 ආණ්ඩුවෙක් කරලා මොකද උනේ? ලංකාවේ ලොකුම ජනතා නැගිටිලා 88 89 වෙනකොට.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
ඒ නිසා මම කියන්නේ කරුණා කළා විනිවිද පෙනෙන සුළු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුවොත් වරදකාරය අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලන්න පුළුවන්නේ අහිංසක මිනිහෙක් පමණයි. දේශපාලන විරුද්ධකාරයෙක් අල්ලන්න නම් මේක හොඳ ක්‍රියාවක්. ඒක කරන්න. හැබැයි ඒක අවසානයක් තිබෙන බව මතක තියාගන්න. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. අද දින දෙවැනි වරද කියවීමේ විවාදය ආරම්භ කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් එතැන් සිට විවාදය ඉදිරි දිනකට කල් තබනු ලැබේ. ඊළඟට සභාව කල් තැබීම ගරු සභානායකතුමා
2018 ඔක්තෝබර් මාස 25 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10 දක්වා පාර්ලිමේන්තුව කල් තැබුණ ලැබේ.
ඊට අනුකූලව ගරු මහත්මා ගාන්ධිතුමාගේ 105 වැනි උපන්දින සම්වත්සරයේ සිහි කිරීම සඳහා පවත්වනු ලබන විශේෂ කල් තැබීමේ විවාදය අපර භාග 1:30ට ආරම්භ කිරීමට නියමිත බැවින් එතෙක් දිවා ආහාරය සඳහා සභාව අපර භාග 1:30 දක්වා අත්හිටුවනු ලැබේ.